අයිබුවන් දුවේ පුතේ අප අද මේ සූදානම් වෙන්නේ ඔබට IT පාඩමක් ගෙනෙන්නට. අදත් තොරතුරු කතාබහ කරන්නට පාඩම කියලා දෙන්නට ගුරුවරු දෙපළක් ඉන්නවා මැදිරියේ පුසියංකුලෝ මහවිද්‍යාලයේ රුවන් විජේරත්න ගුරුතුමා සමග පණ්ඩුල මහවිද්‍යාලයේ අප්සරා ජයලත් ගුරුතුමිය. එහෙමනම් අපි IT පාඩමට යොමු වෙමු.
ගුරුගෙදර අධ්‍යාපන වැඩසටහනේ ICT පාඩම් මාලාව හා සම්බන්ධ වෙලා සිටින අපේ දුවදරුවන් හැමෝටම සුබ දවසක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඉතින් පුතේ අද දවසෙත් අප්සරා මිසුයි මායි ඔයාලත් එක්ක එකතු වෙලා ඉන්නේ. ඔයාලගේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ධාරාව යටතේ එන ප්‍රශ්න පත්‍රයේ තවත් රහස් කීපයක් ඔයාලට ලබා දෙන්න. ඉතින් පහුගිය දවස්වල ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ගැන කතා කරොත් එහෙම ගිය සතියේ අපි ඔයාලට කියලා දුන්නා පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියන කොටසට අදාළව ඔයාලට විභාගයේට බහුවර්ණ ප්‍රශ්න මොනවද ඇවිල්ලා තියෙන්නේ, ඒත් එක්කම රචනා ප්‍රශ්න මොනවද ඇවිල්ලා තියෙන්නේ කියලා අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක්ම විශ්ලේෂණය කරලා බැලුවා. ඉතින් අද දවසේ අපි මේ සම්බන්ධ වෙලා ඉන්නේ ඔයාලට මෙන්න මේ වගේම 10 වසරට අදාළ තොරතුරු හා සංවේදන තාක්ෂණ විෂයයේ දත්ත පාදක කළමනාකරණය. එහෙමත් නැත්නම් අපි හැමෝම දන්න ඇක්සස් කියන පාඩමට අදාළව ඇවිල්ලා තියෙන ප්‍රශ්න කීපයක් සහ ඒ පාඩමට අදාළ සිද්ධාන්ත කොටස් ටික ගැන කතා කරන්න තමයි අද දවසේ අපි මේ ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් අප්සරා මිස්ගෙන් අපි අද අහලා දැනගමු මේ ඇක්සස් පාඩමට අදාළව විභාගයට බහුවර්ණ ප්‍රශ්න කීයක් විතර එනවද? ඒත් එක්කම රචනා ප්‍රශ්න කීයක් එනවද? ඉතින් මේ බහුවර්ණ ප්‍රශ්න වලටයි රචනා ප්‍රශ්න වලටයි ඔයාට කොච්චර ලකුණු ප්‍රමාණයක් මේ ඒකකයේ සම්බන්ධව ගන්න පුළුවන්ද කියලා.
ඔරුවන් සර්, අපි දැන් බලමු අපිට සාමාන්‍ය පෙළ විභාගයේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය ප්‍රශ්න පත්‍රයට දත්ත පාදක පාඩමෙන් ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා. 2018, 2019 සහ 2020 කියන අවුරුදුවල ප්‍රශ්න පත්‍ර විශ්ලේෂණය කරලා බලනකොට මෙන්න මේ විදිහට තමයි ලකුණු වෙන් වෙලා තියෙන්නේ. 2018 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න 4ක් සහ කෙටි ලිඛිත ප්‍රශ්නයකුත්, ඒ වගේම ලකුණු 10ක් ලැබෙන රචනා ප්‍රශ්නයකුත් මේ පාඩමෙන් අපිට දීලා තියෙනවා. ඉතින් ඒ අනුව දුවේ පුතේ 2018 අවුරුද්දේ ලකුණු 16ක් මේ පාඩම වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. 2019 අවුරුද්ද බලනකොට බහුවර්ණ ප්‍රශ්න 4ක් සහ කෙටි ලිඛිත ප්‍රශ්නයකුත් ලකුණු 10ක් ලැබෙන රචනා ප්‍රශ්නයකුත් මේ පාඩමෙන් අපිට දීලා තියෙනවා. ඉතින් ඒ අනුව 2019 අවුරුද්දේ ලකුණු 16ක් මේ පාඩම වෙනුවෙන් වෙන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි 2020 අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න 3ක් අපිට මේ පාඩමෙන් අහලා තියෙනවා. ඒ වගේම කෙටි ලිඛිත ප්‍රශ්නයකුත් රචනා ප්‍රශ්නයකුත් අපිට දීලා තියෙනවා. ඒ අනුව 2020 අවුරුද්දේ ලකුණු 15ක් මේ පාඩම වෙනුවෙන් අපිට දීලා තියෙනවා. ඉතින් දුවේ පුතේ, මෙන්න මේ විදිහට හිතලා බලනකොට ඔයාලට තේරෙනවා ඇති අපිට දත්ත පාදක පාඩම තුලින් ලකුණු 15ක් 16ක් වගේ ප්‍රමාණයක් අපේ මේ ප්‍රශ්න පත්‍රයෙන් අත්පත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා අද මේ පාඩමට හොඳින් සවන් දීලා මේ පාඩමෙන් අපිට ලබා ගන්න පුළුවන් උපරිම ලකුණු ප්‍රමාණය ගන්න මහන්සි වෙමු.
එහෙනම් පුතේ, අපි දැන් දැනගත්තා මේ ඇක්සස් කියන පාඩමට අදාළව කොච්චර ලකුණු ප්‍රමාණයක් ඔයාට ලබා ගන්න පුළුවන්ද කියලා. එහෙනම් මුලින්ම අපි බලමු ඇයි අපි මේ දත්ත ගබඩා කරගන්නේ කියලා. මං උදාහරණයක් හැටියට පාසලක් ගන්නම්. ඉතින් ඔයාලා දන්නවා මේ පාසලේ ළමයි විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ වගේම මේ පාසලේ ගුරුවරුත් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒත් එක්කම මේ පාසලේ පුස්තකාලෙ පොත් ගණනාවක් තියෙනවා. ඉතින් පුතේ අපි දන්නවා මේ සියලුම දේවල් අපිට මතක තියාගෙන ඉන්න බෑනේ. ඒ නිසා හොඳම දේ තමයි අපිට අවශ්‍ය වේලාවට අවශ්‍ය තොරතුරු ලබා ගැනීම සඳහා මේ දේවල් අපි ගබඩා කරලා තියාගන්නවා. මෙන්න මේ දත්ත ගබඩා කරලා තියාගන්නකොට අපි සැලකිලිමත් වෙන්න ඕනේ අපිට අවශ්‍ය වේලාවට අවශ්‍ය තොරතුරු ලබා ගන්න මෙන්න මේ දත්ත පිළිවෙලකට සංවිධානාත්මකව ගබඩා කරලා තියාගන්න ඕනේ. ඉතින් ඒකට ලේසිම විදිහ තමයි මෙන්න මේ දත්ත වගුවක ගබඩා කරලා තියාගන්න එක. ඉතින් පුතේ සරලව ගත්තොත් එහෙම අපිට කියන්න පුළුවන් මෙන්න මේ විදිහේ සංවිධානාත්මකව ගබඩා කරන ලද දත්ත සමූහයක් අපිට පොදුවේ දත්ත පාදකයක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් මං අර කලින් කිව්වා වගේ අපිට මේක සංවිධානාත්මකව ගබඩා කරලා තියාගන්න පුළුවන් වගුවක. ඉතින් වගුවකින් අපිට පහසුවෙන් අපිට අවශ්‍ය තොරතුරු ලබා ගන්න පුළුවන්. අපි මෙන්න මේ වගුවක දත්ත ගබඩා කරලා අපිට අවශ්‍ය වේලාවට අවශ්‍ය තොරතුරු ලබා ගන්නවා. ඉතින් එහෙනම් අපිට ශිෂ්‍යයින් පිළිබඳ දත්ත ශිෂ්‍යයින් පිළිබඳ හදපු වගුවක ගබඩා කරන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන් පිළිබඳ දත්ත ගුරුවරු වෙනුවෙන් හදපු වගුවක ගබඩා කරගන්න පුළුවන්. ඒත් එක්කම පුස්තකාලයේ තියෙන පොත් පිළිබඳ දත්ත අපිට මේ පොත් පිළිබඳව හදපු වගුවක ගබඩා කරගන්න පුළුවන්. ඉතින් අපේ පුතාලා දන්නවනේ වගුවක් හදනකොට වගුවකට තියෙනවා ශේෂ්ත්‍ර කියලා කොටසක්. ඒ කියන්නේ ඉහළ සිට පහළට තියෙන තීරු වලට අපි කියනවා ශේෂ්ත්‍ර කියලා. ඉතින් මෙන්න මේ ශේෂ්ත්‍ර ගත්තොත් එහෙම ශිෂ්‍ය වගුවට අදාළව ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය කියන ශේෂ්ත්‍රය, ඒ වගේම ශිෂ්‍යයාගේ නම කියන ශේෂ්ත්‍රය, ඒ වගේම ශිෂ්‍යයාගේ උපන්දිනය කියන ශේෂ්ත්‍රය වගේ තවත් ගොඩාක් ශේෂ්ත්‍ර තියෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරුන්ට අදාළ වගුවක් අපි සලකමුකෝ. මෙන්න මේ ගුරුවරුන්ට අදාළ වගුවේ ගුරුවරයාගේ පාසල් අංකය තියෙන්න පුළුවන්. ඒ වගේම ගුරුවරයාගේ නම කියන ශේෂ්ත්‍රය තියෙන්නත් පුළුවන්. ඒ වගේම ගුරුවරයාගේ උපන්දිනය, ගුරුවරයාගේ දුරකථන අංකය වගේ ශේෂ්ත්‍ර ගණනාවක් තියෙන්න පුළුවන්. ඉතින් එහෙනම් මෙන්න මේ විදිහට වගුවක ගබඩා කරලා තියෙන දත්තවල පල්ලෙහාට තියෙන ශේෂ්ත්‍රවලට අපිට කියන්න පුළුවන් වගුවක තියෙන තීරු කියලා. ඉතින් පුතේ අපි ශිෂ්‍ය වගුව උදාහරණයකට ගමුකෝ. මෙන්න මේ ශිෂ්‍ය වගුවේ යම් කිසි ශිෂ්‍යයෙක් පිළිබඳව අපිට දත්ත ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් මං ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය, ඒ වගේම ඒ ශිෂ්‍යයාට අදාළ නම, ඒ ශිෂ්‍යයාගේ උපන්දිනය, ඒ ශිෂ්‍යයාගේ ගම වගේ විස්තර මේකට ඇතුළත් කරනවා. ඉතින් ඒ විදිහට ශිෂ්‍යයින් 10 දෙනෙකුගේ විස්තර ඇතුළත් කරන්න අපි දන්නවා වගුවක තේලි 10ක් ඕනි. ඉතින් මෙන්න මේ වගුවක හරස් අතට තියෙන එක් එක් ශිෂ්‍යයා පිළිබඳ ගබඩා කරලා තියෙන දත්තවලට අපි කියනවා පේලියක් කියලා. එහෙමත් නැත්නම් රෙකෝඩයක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙනම් දැන් අපේ පුතාලා දන්නවා වගුවක පල්ලෙහාටට තියෙන ඒවා ශේෂ්ත්‍ර. එහෙමත් නැත්නම් තීරු කියලා අපි හඳුන්වනවා. ඒත් එක්කම වගුවක හරස් අතට තියෙන ඒවා පේලි. එහෙමත් නැත්නම් රෙකෝඩ කියලා අපිට හඳුන්වන්න පුළුවන්. හරි. එහෙනම් අපි අප්සරා මිස්ගෙන් අහලා දැනගමු මේ වගුවල තියෙන තවත් ලක්ෂණ මොනවද කියලා.
අපි කලින් කතා කළා වගු පිළිබඳව. පාසලක ශිෂ්‍යයන්ගේ තොරතුරු ඇතුළත් වෙලා තියෙන වගු, ගුරු තොරතුරු ඇතුළත් කරලා තියෙන වගු, ඒ වගේ විවිධ වගු පිළිබඳ අපේ රුවන් සර්ගෙන් ඉගෙන ගත්තා. අපි උදාහරණයක් විදිහට ගමු පාසලක ශිෂ්‍යයන්ගේ තොරතුරු අතුරත් කරන්න හදපු වගුවක් පිළිබඳ. ඉතින් පුතේ මේ වගුවට අපිට පුළුවන් ශේෂ කීපයක් යටතේ දත්ත තැන්පත් කරන්න. අපිට පුළුවන් ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකය, ශිෂ්‍යයාගේ නම, ලිපිනය, උපන් දිනය, ඔන්න ඔය වගේ ශේෂ කීපයක් යටතේ දත්ත තැන්පත් කරන්න පුළුවන්. ඉතින් මේ කියපු ශේෂ අතරින් ශිෂ්‍යාව අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශේෂය තමයි ශිෂ්‍යයාගේ ඇතුළත් වීමේ අංකයේ තියෙන ශේෂය. අපි දන්නවා ඇතුළත් වීමේ අංකය එක් එක් ශිෂ්‍යයාට වෙන වෙනම තියෙනවා. එකම ඇතුළත් වීමේ අංකයකින් ශිෂ්‍යයන් දෙදෙනෙක් කොයිම වෙලාවකවත් ඉන්නේ නැහැ. ඒ කියන්නේ එකම ශිෂ්‍ය අංකයක් ඇතුළත් වීමේ අංකයක් කොයිම වෙලාවකවත් ශිෂ්‍යයන් දෙදෙනෙක්ට ලැබෙන්නේ නැහැ. පොඩ්ඩක් හිතලා බලන්න මේ තියෙන ශ්‍රේෂ්ඨ අතරින් අපේ පාසලේ එකම නම තියෙන ශිෂ්‍යයන් කීප දෙනෙක්ම ඉන්න පුළුවන්. ඒ කියන්නේ නම තියෙන ශ්‍රේෂ්ඨය ශිෂ්‍යයන් අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න බෑ. ශිෂ්‍ය ලිපිනය ගමු. එකම ගෙදර ජීවත් වෙන ළමුන් පාසල් යන්න පුළුවන්. අක්කලා අයියලා, දංගිලා මල්ලිලා හැමෝටම යෙදෙන්නේ එකම ලිපිනයක්. ඒ කියන්නේ ලිපිනය කියන ශ්‍රේෂ්ඨය ශිෂ්‍යෙක් අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න බෑ. ඒ වගේම තමයි එකම උපන් දිනය සිසුන් කීප දෙනෙක්ට තියෙන්න පුළුවන්. පාසලේ ළමයි කීප දෙනෙක්ට එකම දිනයේ උපන් දිනය තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි එකම දුරකථන අංකය එක් පවුලක සියලුම සිසුන් භාවිතා කරන්න පුළුවන්. ඉතින් මේ නිසා අපි කියපු නම, ලිපිනය, උපන් දිනය, දුරකථන අංකය ඔය කියන ශ්‍රේෂ්ඨ සිසුන් කීප දෙනෙක්ටම යොදා ගන්න පුළුවන් නිසා ශිෂ්‍යයන්ව අනන්‍යව හඳුනා ගන්න යොදා ගන්න බෑ. අපි කතා කරපු ශිෂ්‍ය ඇතුළත් වීමේ අංකය එක් එක් ශිෂ්‍යයාට වෙන වෙනම පවතින නිසා අපිට ඒ ඇතුළත් වීමේ අංකයට හිමි ශිෂ්‍යයාගේ දත්ත ඇතුළත් කරලා තියෙන රෙකෝඩ් එහෙම නැත්නම් පේළිය වෙන් කරලා අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඉතින් පුතේ මේ විදිහට වගුවක රෙකෝඩ් වෙන් කරලා අනන්‍යව හඳුනා ගන්න පුළුවන් තීරුවක් එහෙම නැත්නම් ශ්‍රේෂ්ඨයක් අපි හඳුන්වනවා ප්‍රාථමික යතුරක් කියලා. අපි තවත් උදාහරණයක් ගමු. අපි හිතමු පාසලක ගුරුවරුන්ගේ තොරතුරු ඇතුළත් කරලා තියෙනවා කියලා. ඉතින් මේ වගුව අනුව පාසලේ ගුරු අංකය, ඒ කියන්නේ ගුරුවරයාට හිමි අංකය, නම, එහෙම නැත්නම් අපිට තව ඇතුළත් කරන්න පුළුවන් ලිපිනය, ගුරුවරයින්ගේ උපන් දිනය, දුරකථන අංකය, ඔය වගේ ශ්‍රේෂ්ඨ කීපයක් තියෙන්න පුළුවන්. ඉතින් මේ ශ්‍රේෂ්ඨ අතරින් දත්ත අනන්‍යව හඳුනා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨය තමයි ගුරුවරුන්ට හිමි වෙලා තියෙන ගුරු අංකය කියන ශ්‍රේෂ්ඨය. හිතලා බලන්න අපේ වගුවට ඇතුළත් කරලා තියෙනවා කියලා හැඳුනුම්පත් අංකය. එහෙනම් දුවේ පුතේ අපිට හැඳුනුම්පත් අංකය කියන එක අපි දන්නවා එක් එක් ගුරුවරයාගෙන් එක් එක් පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. එහෙනම් හැඳුනුම්පත් අංකයක් දාලා තියෙනවා නම්, ජාතික හැඳුනුම්පත් අංකයක් තියෙනවා නම් අපිට ජාතික හැඳුනුම්පත් අංකයක් පුළුවන් ඕනේ නම් ප්‍රාථමික යතුරක් විදිහට භාවිතා කරන්න. ඉතින් මේ නිසා මේ ශ්‍රේෂ්ඨ දෙක අතරින්, ඒ කියන්නේ පාසල් ගුරු අංකය සහ ජාතික හැඳුනුම්පත් කියන අංකය තියෙන ශ්‍රේෂ්ඨ දෙක අතරින් අපිට ඕනම ශ්‍රේෂ්ඨයක් ප්‍රාථමික යතුරු විදිහට නම් කරන්න පුළුවන්. ඒ අනුව ඒ වගුවේ රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට අපි ඉගෙන ගමු ආගන්තුක යතුර. ෆොරින් කී එක කියන්නේ මොකද්ද කියලා. එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ඒ විදිහට මියදී තියෙනවා නම් අපි එම ශ්‍රේෂ්ඨය හඳුන්වනවා ආගන්තුක යතුරක් කියලා. ඉතින් මේ නිසා වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. අපි බලමු මෙන්න මේ විදිහට. මම මේක වගුවක් සලකා බලනවා ශිෂ්‍ය වගුව කියලා. ඉතින් මේ ශිෂ්‍ය වගුවට මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ ඇතුළත් කරගන්නවා. ලියාපදිංචි අංකය, නම, උපන් දිනය, ඇතුළත් වූ දිනය, බාරකරුගේ නම. ඔන්න ඔය විදිහට ශ්‍රේෂ්ඨ පහක් මම ඇතුළත් කරගන්නවා. අපි දන්නවා මේ ශ්‍රේෂ්ඨ පහ ඇතුළින් ලියාපදිංචි අංකය තමයි අනන්‍යව පවතින්නේ කියලා. ඉතින් ඒ නිසා ලියාපදිංචි අංකය මම ශිෂ්‍ය වගුවේ ප්‍රාථමික යතුරු විදියට නම් කරගන්නවා. ඒ වගේම තමයි මම තවත් වගුවක් සලකා බලනවා. ඒක තමයි විෂය වගුව. මේ විෂය වගුව කියන වගුවට මෙන්න මේ වගේ ශ්‍රේෂ්ඨ කීපයක් මම යොදා ගන්නවා. විභාග අංකය, ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි වගේ විෂයන් කීපයක් ඇතුළත් කරලා ශ්‍රේෂ්ඨ පහක් යටතේ මේ වගුව සකස් කර ගන්නවා. ඉතින් දුවේ පුතේ, මේ වගුවේ තියෙන ශ්‍රේෂ්ඨානුව අපි දන්නවා විභාග අංකය තමයි මේ වගුවට ප්‍රාථමික යතුරු විදිහට යොදා ගන්න සුදුසුම වන්නේ කියලා. ඉතින් පුතේ, අපි මෙන්න මේ වගු දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න අපිට පුළුවන් විෂය වගුව කියන වගුවට ශිෂ්‍ය වගුවේ තියෙන ලියාපදිංචි අංකය කියන ශ්‍රේෂ්ඨය ඇතුළත් කරන්න. එතකොට අපිට මේ විෂය වගුව කියන එකට මෙන්න මේ විදිහට ශ්‍රේෂ්ඨ යොදා ගන්න පුළුවන්. විභාග අංකය, ලියාපදිංචි අංකය, ගණිතය, විද්‍යාව, සිංහල, ඉංග්‍රීසි වගේ විෂයන් ඇතුළත් කරපු ශ්‍රේෂ්ඨ. ඉතින් මේ විෂය වගුවේ තියෙන ලියාපදිංචි අංකය ශිෂ්‍ය වගුවේ තියෙන ලියාපදිංචි අංකයම තමයි. ඒ කියන්නේ ශිෂ්‍ය වගුවේ තියෙන ප්‍රාථමික යතුර තමයි අපි මේ විෂය වගුවට ඇතුළත් කරලා තියෙන්නේ. ඉතින් මේ නිසා මේ විෂය වගුවේ ආගන්තුක යතුර තමයි පුතේ ලියාපදිංචි අංකය කියලා කියන්නේ. අපි ඉස්සෙල්ලා කිව්වා එක් වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ඒ විදිහටම යොදා ගන්නවා නම් අන්න ඒ ශ්‍රේෂ්ඨයට අපි කියනවා කියලා ආගන්තුක යතුර කියලා. ඉතින් මෙම වගුවේ ලියාපදිංචි අංකය කියන ප්‍රාථමික යතුර, ශිෂ්‍ය වගුවේ තියෙන ලියාපදිංචි අංකය කියන ප්‍රාථමික යතුර විෂය වගුවේ ඒ විදිහටම යොදාගෙන තියෙන නිසා මේ විෂය වගුවේ කියන වගුවේ ආගන්තුක යතුර විදිහට සැලකන්නේ ලියාපදිංචි අංකය. ඉතින් මම හිතනවා ඔයාලට මේ වෙනකොට ප්‍රාථමික යතුර කියන්නේ මොකක්ද, ඒ වගේම ආගන්තුක යතුර කියන්නේ මොකක්ද කියලා ඒ පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.
එහෙනම් දැන් අපි මෙන්න මේ දත්තපාදක කළමනාකරණය කියන පාඩමට අදාළව සිද්ධාන්ත කොටස් ටික මතක් කරගත්තා. දැන් ඉතින් අපි බලමු මේකෙන් ඒ ඒ විභාග වලට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපි මුලින්ම 2017 විභාග ප්‍රශ්න පත්‍රයට යනවා. ඒකේ අංක 19 සිට 22 තෙක් ඇති ප්‍රශ්න සඳහා පහත දී ඇති ශිෂ්‍යයින්ගේ විෂය ලකුණු ආචයනය සඳහා භාවිත කර ඇති දත්ත සමුදා වගුපාදක කරගන්න කියලා ශිෂ්‍ය වගුව, විෂය වගුව, ලකුණු වගුව කියලා වගු තුනක් දීලා තියෙනවා. ඉතින් 19 වෙනි ප්‍රශ්නේ වගෙන් අහනවා විෂය වගුවේහි ශේෂ්ඨ සංඛ්‍යාව කොපමණද කියලා. විෂය වගුවේහි ශේෂ්ඨ සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. මං අර කලින් කිව්වා වගේ ශේෂ්ඨ කියලා කියන්නේ අපි දන්නවා පල්ලෙහා අතට තියෙන තීරු වලට කියලා. ඉතින් මේ විෂය වගුවට අදාළව තීරු දෙකක් තියෙනවා. සබ් කෝඩ් එකයි සබ්ජෙක්ට් කියන තීරුවයි. ඉතින් එහෙනම් අපිට පැහැදිලිවම කියන්න පුළුවන් විෂය වගුවේහි තියෙන ශේෂ්ඨ සංඛ්‍යාව දෙකයි කියලා. 20 වෙනි ප්‍රශ්නේ වගෙන් අහනවා ශිෂ්‍ය වගුව සඳහා ප්‍රාථමික යතුර ලෙස වඩාත්ම යෝග්‍ය ශේෂ්ත්‍රය කුමක්ද? ශිෂ්‍ය වගුව සඳහා ප්‍රාථමික යතුර ලෙස වඩාත්ම යෝග්‍ය ශේෂ්ත්‍රය කුමක්ද කියලා අහනවා. දැන් අපි දන්නවා ශිෂ්‍ය වගුවක ප්‍රාථමික යතුර ගත්තහම මෙන්න මේ ප්‍රාථමික යතුර කියන්නේ යම්කිසි රෙකෝඩ් එකක් අනෙකුත් රෙකෝඩ් වලින් අනන්‍යව වෙන් කරලා හඳුනා ගැනීම සඳහා භාවිත කරන ශේෂ්ත්‍ර නාමය කියලා. ඉතින් ශිෂ්‍ය වගුවට අදාළව තියෙනවා DOB. ඒ කියන්නේ date of birth උපන් දිනේ කියන එක ඊළඟ ශේෂ්ත්‍රයේ තියෙනවා name නම ඊළඟ ශේෂ්ත්‍රයේ තියෙනවා student number ඊළඟ ශේෂ්ත්‍රයේ තියෙනවා class ඉතින් අපි දන්නවා මෙන්න මේ student number කියන එක තමයි අපිට ශිෂ්‍යෙක් අනන්‍යව වෙන් කරලා හඳුනා ගන්න භාවිත කරන්න පුළුවන් කියලා. ඒ අනුව අපිට කියන්න පුළුවන් 20 වෙනි ප්‍රශ්නෙට පිළිතුර අංක 1 student number කියලා. 21 වෙනි ප්‍රශ්නේ අපි බැලුවොත් දත්ත සමුදායෙහි ආගන්තුක යතුර සඳහා නිදසුණක් වන්නේ කවරක්ද කියලා අහලා තියෙනවා. මෙන්න මේ දීලා තියෙන වගු තුනටම අදාළව ආගන්තුක යතුර සඳහා නිදසුණක් වෙන්නේ මොකද්ද කියලා අහලා තියෙනවා. ඉතින් ආගන්තුක යතුර කියලා කියන්නේ යම්කිසි වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක එලෙසම භාවිතා වෙනවා නම් අපිට ඒකට කියන්න පුළුවන් දෙවිනි වගුව තුලදී ආගන්තුක යතුර කියලා. දැන් අපි ලකුණු වගුව දිහා අවධානය යොමු කරොත් එහෙම ලකුණු වගුවේ තියෙනවා සබ් කෝඩ් ශේෂ්ත්‍රයක් තියෙනවා. ඉතින් මේ සබ් කෝඩ් කියන ශේෂ්ත්‍රය අපි දන්නවා විෂය වගුව තුල ප්‍රාථමික යතුර වෙලා තියෙනවා. ඒ වගේම ලකුණු වගුව තුල තියෙන ස්ටුඩන්ට් නම්බර් එකත් ශිෂ්‍ය වගුව තුල ප්‍රාථමික යතුර වෙලා තියෙනවා. ඒ අනුව ලකුණු වගුව තුල තියෙන සබ් කෝඩ් එක හෝ ස්ටුඩන්ට් නම්බර් කියන දෙකෙන් ඕනම එකක් අපිට ආගන්තුක යතුර කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් පළවෙනි උත්තරේ දීලා තියෙනවා විෂය වගුවේහි සබ් කෝඩ්. විෂය වගුවේහි සබ් කෝඩ් කියලා කියන්නේ අපි දන්නවා ආගන්තුක යතුරක් නෙවෙයි ප්‍රාථමික යතුරක්. දෙවෙනි උත්තරේ දීලා තියෙනවා ලකුණු වගුවේහි සබ් කෝඩ්. ඔව් අපි දන්නවා ලකුණු වගුවේහි සබ් කෝඩ් කියන්නේ නම් ආගන්තුක යතුරක්. ලකුණු වගුවේහි මාක්ස් තුන්වෙනි පිළිතුර ලකුණු වගුවේහි මාක්ස්. ලකුණු වගුව තුල මාක්ස් කියලා කියන්නේ ආගන්තුක යතුරක් නෙවෙයි. ශිෂ්‍ය වගුව තුල DOB. හතරවෙනි උත්තරේ ශිෂ්‍ය වගුව තුල DOB. ඒ කියන්නේ ආගන්තුක යතුරක් නෙවෙයි. එහෙනම් අපිට මේකේ නිවැරදි උත්තරේ විදිහට දෙක ගන්න පුළුවන් ලකුණු වගුවේහි සබ් කෝඩ් කියන පිළිතුර. 22 වෙනි ප්‍රශ්නය අහනවා ඉංග්‍රීසි සඳහා කපිල ලබාගත් ලකුණු සංඛ්‍යාව කොපමණද කියලා. ඉංග්‍රීසි සඳහා කපිල ලබාගත් ලකුණු සංඛ්‍යාව. අපිට ශිෂ්‍ය වගුවේ කපිලට අදාළව ස්ටුඩන්ට් නම්බර් එක ගන්න පුළුවන් 1003 කියන නම්බර් එක. ඉතින් 1003 කපිලගේ ස්ටුඩන්ට් නම්බර් එක. ඉතින් 1003 කියන ස්ටුඩන්ට් නම්බර් එකට අදාළව ලකුණු වගුව අපිට ගිහිල්ලා බලන්න වෙනවා මෙයා අරගෙන තියෙන ලකුණ මොකද්ද කියලා. හැබැයි ඉතින් ලකුණු වගුවට ගියපු පළියටම බලන්නත් බෑ. අපි ඉංග්‍රීසි විෂයට අදාළ සබ් කෝඩ් එකත් ලබා ගන්න ඕනේ. ඉතින් ඉංග්‍රීසි විෂයට අදාළ සබ් කෝඩ් එක විෂය වගුව තුල අපිට තියෙනවා. ඉතින් විෂය වගුව තුල ඉංග්‍රීසියත් විෂයට අදාළ සබ් කෝඩ් එක 3 කියලා ගන්න පුළුවන්. ඒ අනුව ලකුණු වගුවෙන් අපිට සබ් කෝඩ් එක 3ට අදාළ ස්ටුඩන්ට් නම්බර් එක 1003ට අදාළ ලකුණු ප්‍රමාණය 70යි කියලා ලබා ගන්න පුළුවන්. ඒ අනුව ඉංග්‍රීසි සඳහා කපිල ලබාගත් ලකුණු ප්‍රමාණය 70යි කියලා දෙවෙනි පිළිතුර නිවැරදි පිළිතුර කියලා අපිට ගන්න පුළුවන්. 23 වෙනි ප්‍රශ්නේ දත්ත සමුදාය මෘදුකාංගයක් සම්බන්ධයෙන් පහත වගන්ති සලකා බලන්න. එක් වස්තුවකට සම්බන්ධිත ශේෂ්ත්‍ර එකතුවකට උපලැකි යානක් යයි කියනු ලැබේ. B ප්‍රකාශය සම්බන්ධිත වගු එකතුවකට දත්ත සමුදායක් යයි කියනු ලැබේ. C ප්‍රකාශය එක් වගුවක ආගන්තුක යතුර තවත් වගුවක ප්‍රාථමික යතුර වේ. ඔව් අපි උපලැකි යාන ගැන කතා කරේ නෑනේ. උපලැකි යානක් කියලා කියන්නේ පුතේ රෙකෝඩ් එකකටම තමයි. ඒත් එක්කම උපලැකියක් කියලා හඳුන්වනවා මෙන්න මේ ශේෂ්ත්‍රයකට. ඉතින් ඒ ප්‍රකාශය කියනවා එක් වස්තුවකට සම්බන්ධිත ශේෂ්ත්‍ර එකතුවකට උපලැකි යානක් යයි කියනු ලැබේ. ඔව් හරි නේද? එක් වස්තුවකට සම්බන්ධ සියලුම ශේෂ්ත්‍රවලට තමයි අපි රෙකෝඩ් එකක් කියලා කියන්නේ. එහෙමත් නැත්නම් උපලැකී ආනක් කියලා කියන්නේ. B ප්‍රකාශය සම්බන්ධිත වගු එකතුවකට දත්ත සමුදායක් යයි කියනු ලැබේ. ඔව් සම්බන්ධිත වගු එකතුවකට තමයි අපි දත්ත සමුදායක් කියලා කියන්නේ. ඒ අනුව A ප්‍රකාශයත් නිවැරදි, B ප්‍රකාශයත් නිවැරදි. C ප්‍රකාශය එක් වගුවක ආගන්තුකයා තුර තවත් වගුවක ප්‍රාථමිකයා තුර වේ. ඔව් A ප්‍රකාශයත් නිවැරදි. ඉතින් අපිට මේකේ නිවැරදි ප්‍රකාශයේ විදිහට AB හා C සියල්ලම කියන පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ අනුව 23 වෙනි ප්‍රශ්නෙට පිළිතුරු අංක 4 කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් අපි 2017 රචනා ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. 2017 රචනා ප්‍රශ්නෙ වලට දීලා තියෙනවා විදුලි බිල්පත් ගණනය කිරීම සඳහා පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු භාවිත කරනු ලබන්නේ යයි උපකල්පනය කරන්න. පාරිභෝගික ලියුකුවේ බිල්පත ගණනය කිරීම සඳහා එකම ඒකක මිලක් භාවිත කරයි. ඒ අනුව යාට වගු තුනක් දීලා තියෙනවා පාරිභෝගික දත්ත වගුව, ගාස්තු වගුව, භාවිත වගුව. පළවෙනි ප්‍රශ්නේ වාගෙන් අහනවා ප්‍රාථමික අතුරු දෙකක් ඒ වාට අදාළ වගු සමග ලියා දක්වන්න. අපිට ප්‍රාථමික අතුරු දෙකක් ගන්න පුළුවන්. එකක් පාරිභෝගික දත්ත වගුවේ account number කියන එක අපිට ප්‍රාථමික යතුරක් කියලා ගන්න පුළුවන්. ඒ වගේම ගාස්තු වගුවේ type කියන එකත් ප්‍රාථමික යතුරක් කියලා ගන්න පුළුවන්. ඔයාගෙන් අහන්නේ ප්‍රාථමික යතුරු දෙකක් ඒ වාට අදාළ වගු නාම සමග ලියා දක්වන්න. ඒ අනුව account number, පාරිභෝගික දත්ත වගුව, type, ගාස්තු වගුව. දෙවෙනි ප්‍රශ්නේ ආගන්තුක යතුරු දෙකක් ඒ වාට අදාළ වගු සමග ලියා දක්වන්න. ආගන්තුක යතුරක් අපිට භාවිත වගුවෙන් ගන්න පුළුවන්. භාවිත වගුව තුල account number, පාරිභෝගික දත්ත වගුව තුල ප්‍රාථමික යතුරු වෙලා තියෙනවා. ඒ අනුව භාවිත වගුව තුල account number කියලා කියන්නේ ආගන්තුක යතුරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව account number භාවිත වගුව. ඒ වගේම ගාස්තු වගුව තුල ප්‍රාථමික යතුරු වෙලා තියෙන type පාරිභෝගික දත්ත වගුව තුල ආගන්තුක යතුරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ පාරිභෝගික දත්ත වගුව තුලත් type කියලා ශේෂ්ත්‍රයක් තියෙනවා. මෙන්න මේ type කියන ශේෂ්ත්‍රය පාරිභෝගික දත්ත වගුව තුලදී ආගන්තුක යතුරු කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඒ අනුව type පාරිභෝගික දත්ත වගුව. තුන්වෙනි ප්‍රශ්නෙ වාගෙන් අහනවා පාරිභෝගිකයෙකුගේ ලිපිනය යන ශේෂ්ත්‍රය ඇතුළත් කිරීමට වඩාත්ම යෝග්‍ය වගුව කුමක්ද? අපි දන්නවා පාරිභෝගිකයන් පිළිමන තොරතුරු අපි පාරිභෝගික දත්ත වගුවට තමා වඩාත්ම ඇතුළත් කරන්න යෝග්‍ය වන්නේ. ඒ අනුව තුන්වෙනි ප්‍රශ්නෙට අපිට පිළිතුර ලියන්න පුළුවන් පාරිභෝගික දත්ත වගුව කියලා. හතරවෙනි ප්‍රශ්නේ අප්‍රේල් මාසයේ සඳහා R වර්ගයට අයත් ABC නවාස් නම් වූ නව පාරිභෝගිකයෙක් ඒකක 120ක් භාවිත කර ඇතනම් කුමන වගු යාවත් කාලින කළ යුතු වන්නේද? ABC නවාස් කියලා අලුත් පාරිභෝගිකයෙක් අප්‍රේල් මාසයට අදාළව R වර්ගයට අයත් ඒකක 120ක් භාවිත කරලා තියෙනවා. ඉතින් එහෙමනම් නවාස් කියලා කියන්නේ අලුත් පාරිභෝගිකයෙක් නම් පාරිභෝගික දත්ත වගුව අපි යාවත් කාලින කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම භාවිත වගුවත් අපිට යාවත් කාලින කරන්න සිද්ධ වෙනවා. ඊළඟට අපි පස්වෙනි ප්‍රශ්නෙට අවධානය යොමු කරමු. ඉහත හතර කොටසෙන් ලැබුණු යාවත් කාලින කිරීම සඳහා අදාළ වගුවල යාවත් කාලින වූ පේලි සහ ඒවට අදාළ වගු නාම ලියා දක්වන්න. account number 1015 උපකල්පනය කරන්න. ඒ අනුව අපිට පාරිභෝගික දත්ත වගුව යාවත් කාලින වන ආකාරය ලියන්න පුළුවන්. පාරිභෝගික දත්ත වගුවේ name යටතේ ABC නවාස්, account number එක අපිට දීලා තියෙනවා 105. type එක අපිට හතරවෙනි ගානේ දීලා තියෙනවා R. ඒ අනුව පාරිභෝගික දත්ත වගුව අපිට යාවත්කාලීන කරන්න පුළුවන් ABC නවාස් 105 R කියලා. ඒ වගේම භාවිත වගුවට අපි අවධානය යොමු කරොත් භාවිත වගුවේ month එක යටතේ අපිට අප්‍රේල් කියලා සඳහන් කරන්න පුළුවන්. account number එක යටතේ 105 ඒ වගේම unit යටතේ 120 කියලා සඳහන් කරන්න පුළුවන්. 6 වෙනි ප්‍රශ්නේ. ජනවාරි මාසයේ සඳහා AB සිල්වාගේ මුළු බිල්පත ලබා ගැනීමට විමසුමක් ක්‍රියාත්මක කිරීම සඳහා සම්බන්ධ කළ යුතු වගු මොනවාද? AB සිල්වාගේ මුළු බිල්පත ලබා ගන්න අපිට සම්බන්ධ කරන්න ඕන වගු මොනවාද කියලා අපෙන් අහනවා. අපිට පාරිභෝගික දත්ත වගුව අවශ්‍ය වෙනවා, ගාස්තු වගුව අවශ්‍ය වෙනවා, භාවිත වගුව අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගු තුනම අපිට අවශ්‍ය වෙනවා මේ AB සිල්වාගේ ජනවාරි මාසයට අදාළ මුළු බිල්පත ලබා ගන්න විමසුමක් ක්‍රියාත්මක කිරීමේදී. ඉතින් එහෙනම් අපි මේ බැලුවේ 2017 ඇවිල්ලා තියෙන දත්තපාදක කළමනාකරණය කියන කොටසට අදාළ ප්‍රශ්නය හරිම සරල ප්‍රශ්නයක්. ඉතින් අපිට මෙන්න මේකේ සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ඉතාම පහසුවෙන් ලබා ගන්න පුළුවන්.
අපි දැන් බලමු 2019 වර්ෂයේදී අපිට දීලා තියෙන ඇක්සස් ප්‍රශ්නය මොන වගේද කියලා. මුලින්ම අපි අවධානය යොමු කරමු බහුවර්ණ ප්‍රශ්න දිහා. අංක 21 සිට 24 තෙක් ප්‍රශ්න සඳහා පාදක වී ඇති දත්ත සමුදා වගුවල කොටසක් පහත දක්වා ඇත. පාසල් පුස්තකාලයක පොත් සිසුන් හා සිසුන් විසින් වෙන් කරන ලද පොත් පිළිබඳ දත්ත ආචයනය කිරීම සඳහා මෙම වගු භාවිතා කෙරේ. ඉතින් අපිට දීලා තියෙන වගු තුනක් පළවෙනි වගුව තමයි පොත් වගුව. මේ පොත් වගුවේ අපිට ශ්‍රේෂ්ඨ තුනක් දීලා තියෙනවා. මුලින්ම දීලා තියෙනවා book ID, title, result කියලා ශ්‍රේෂ්ඨ. ඊළඟට බලමු ශිෂ්‍ය වගුව. ශිෂ්‍ය වගුවේදී අපිට දීලා තියෙනවා student name, student ID, grade, library member කියලා ශ්‍රේෂ්ඨ කීපයක් දීලා තියෙනවා. මේ ශිෂ්‍ය වගුවේ සඳහන් වෙන්නේ පාසලේ සියලු සිසුන්ගේ විස්තර සහ ඔවුන් පුස්තකාල සමාජිකද නැද්ද යන්න පිළිබඳව. ඊළඟට දීලා තියෙන වගුව තමයි වෙන් කිරීමේ වගුව. reservation කියලා දාලා තියෙනවා. ඉතින් මේකේ ඇතුළත් වෙලා තියෙන්නේ සිසුන්ගේ පොත් වෙන් කිරීමේ විස්තර දක්වලා තියෙනවා. ඉතින් මේකේ ශ්‍රේෂ්ඨ තමයි student ID, reserve date, book ID කියලා කියන්නේ. ඉතින් පළවෙනියෙන් අපෙන් අහනවා ශිෂ්‍ය වගුව ඇති ශ්‍රේෂ්ඨ සංඛ්‍යාව කොපමණද කියලා. අපි දන්නවා ශ්‍රේෂ්ඨ කියලා කියන්නේ සිරස් අතර තියෙන තීරු. එහෙනම් මේකේ තියෙන ඔක්කොම ශ්‍රේෂ්ඨ තමයි ශ්‍රේෂ්ඨ සංඛ්‍යාව 4ක්. එහෙනම් පිළිතුර තමයි 3. දෙවෙනි එහෙම නැත්නම් 22 ප්‍රශ්නෙට අපෙන් අහන දෙවෙනි ඇක්සස් ප්‍රශ්නේ දත්ත සමුදායේ ආගන්තුක යතුරක් ෆොරින් කී සඳහා උදාහරණයක් වන්නේ කුමක්ද කියලා. අපි දන්නවා ෆොරින් කී එකක් කියලා කියන්නේ එක් වගුවක ප්‍රාථමික යතුරක් තමයි අනිත් වගුවක ඒ විදිහටම යොදාගෙන තියෙන්නේ. එහෙනම් මේකට උත්තරය තමයි වෙන් කිරීම වගුවේ තියෙන book ID කියන පිළිතුර. ඒ කියන්නේ 22 ප්‍රශ්නෙට පිළිතුර තමයි අංක 1. ඊළඟට අපෙන් අහනවා 23 ප්‍රශ්නේ කුමාර් විසින් වෙන් කරන ලද පොතේ මාතෘකාව මොකක්ද කියලා. කුමාර් විසින් වෙන් කරන ලද පොත හොයාගන්න අපිට පුළුවන් මෙන්න මේ විදිහට. කුමාර්ට හිමි ස්ටුඩන්ට් ID එක තමයි 1.22 කියලා කියන්නේ. ඒ කියන්නේ 102 කියන අංකය තමයි කුමාර්ගේ ස්ටුඩන්ට් ID එක. ඉතින් මේ ස්ටුඩන්ට් ID එක යටතේ එයා book ID එකක් වෙන් කරලා තියෙනවා. 102 යටතේ තියෙන book ID එක තමයි B.3.1 කියලා කියන්නේ. එහෙනම් අපි දැන් බලමු මේ බිංදු තුනයි එක B බිංදු තුනයි එක කියන බුක් ID එකෙන් කියවෙන පොත මොකක්ද කියලා. ඉතින් ඒක තමයි ඉෆෙක්ටිව් රයිටින් කියන පොත. ඉතින් 23 වෙනි ප්‍රශ්න සඳහා පිළිතුර තමයි අංක දෙකෙන් කියවෙන ඉෆෙක්ටිව් රයිටින් කියන පොත. 24 වෙනි ප්‍රශ්නේදී අපෙන් අහනවා සිසුවක පුස්තකාලය සාමාජිකත්වය ලබා පොතක් වෙන් කරයි. මේ කාර්ය සඳහා යාවත් කාලීන කළ යුතු වගු මොනවාද කියලා. ඉතින් පුතේ මේකෙදී යාවත් කාලීන වෙන්නේ වෙන් කිරීමේ වගුව හා ශිෂ්‍ය වගුව විතරයි. ඉතින් වෙන් කිරීමේ වගුව හා ශිෂ්‍ය වගුව ඇතුළත් වෙලා තියෙන්නේ 3 වෙනි පිළිතුර. ඒ නිසා 24 වෙනි ප්‍රශ්නට නිවැරදි පිළිතුර වෙන්නේ අංක 3. එහෙනම් දැන් අපි බලමු 2019 අවුරුද්දේ අපෙන් අහලා තියෙන කෙටි ලිඛිත ප්‍රශ්නය මොකද්ද කියලා. වෙළඳ නියෝජිතවරුන්ගේ මාසික පිරිවැටුප් සහ කොමිස් අගයන් දැක්වෙන පහත දත්ත සමුදා වගු සලකන්න. අපිට දත්ත සමුදා වගුවක් දීලා තියෙනවා. ඒක ශ්‍රේෂ්ඨ කීපයක් මේ විදිහට දක්වලා තියෙනවා. මන් සේල්ස් රෙප් ID කියලා ශ්‍රේෂ්ඨයක් තියෙනවා. ටෝටල් සේල්ස් කියලා ශ්‍රේෂ්ඨයක් තියෙනවා. කමිෂන් කියලා ශ්‍රේෂ්ඨයක් තියෙනවා. ඉතින් මේ වගුවේ මන් සේල්ස් රෙප් ID, ටෝටල් සේල්ස් සහ කමිෂන් කියන ශ්‍රේෂ්ඨ මගින් අදහස් වෙන්නේ මොනවාද කියලා අපිට දීලා තියෙනවා. පළවෙනියම තමයි දක්වලා තියෙන මාසය. ඊළඟට දීලා තියෙන්නේ වෙළඳ නියෝජිත හඳුන්වනය. ටෝටල් සේල්ස් කියලා කියන්නේ මුළු පිරිවැටුම. ඒ වගේම කමිෂන් කියලා හඳුන්වලා දීලා තියෙන්නේ කොමිස් අගය. ඉතින් පුතේ මෙහිදී ඒ කොටසෙන් අපෙන් අහනවා ඉහත වගුවේ ප්‍රාථමික යතුර තනා ගැනීම සඳහා කුමන ශ්‍රේෂ්ඨ දෙක තෝරා ගත යුතුද කියලා. ප්‍රාථමික යතුරක් හදාගන්නකොට අපි හිතන්න ඕනේ ඒ ප්‍රාථමික යතුර මගින් රෙකෝඩ් අනන්‍යව හඳුනා ගන්න පුළුවන්ද කියලා. ඉතින් පුතේ මේ වගුවට අනුව අපිට යොදා ගන්න තියෙන ප්‍රාථමික යතුර විදිහට යොදා ගන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙක තමයි මෙන්න මේ ශ්‍රේෂ්ඨ දෙක. මන්ත් කියන ශ්‍රේෂ්ඨය සහ සේල්ස් රෙප් ID කියන ශ්‍රේෂ්ඨය. මේ ප්‍රශ්නේ B කොටසෙන් අපෙන් අහනවා පහත දක්වා ඇති එක් ශ්‍රේෂ්ඨය ෆීල්ඩ් එක සඳහා යොදාගත් වඩාත්ම යෝග්‍ය වන දත්ත ප්‍රරූප ලියා දක්වන්න කියලා. අපෙන් අහන්නේ data types මොනවාද කියලා. පළවෙනිම ශ්‍රේෂ්ඨය තමයි මන්ත් කියන ශ්‍රේෂ්ඨය. ඉතින් මේ සඳහා ගැලපෙන දත්ත ප්‍රරූපය තමයි text කියලා කියන්නේ. දෙවෙනියට අපෙන් අහනවා total sales කියන ශ්‍රේෂ්ඨයට ගැලපෙන data type එක ලියන්න කියලා. ඉතින් මේ සඳහා ගැලපෙන data type එක තමයි currency කියලා කියන්නේ. අපි දැන් බලමු 2019 වර්ෂයේදී අපෙන් අහලා තියෙන රචනා ප්‍රශ්නය මොන වගේද කියලා. පහත පෙන්වා ඇත්තේ පාසලක ක්‍රීඩා කණ්ඩායම් කලමනාකරණ පද්ධතියකට අදාළ සම්බන්ධිත දත්ත සමුදායක වගු කොටස් කිහිපයකි. අපිට පළවෙනියම දීලා තියෙන වගුව තමයි ප්ලේයර්. මෙහි ක්‍රීඩකයින්ගේ විස්තර ඇතුළත් වේ. ප්ලේයර් ID, ෆස්ට් නේම්, ලාස්ට් නේම්, ස්ටුඩන්ට් ID කියලා මේක ශ්‍රේෂ්ඨ නම් කරලා තියෙනවා. ඊළඟට අපිට දීලා තියෙනවා කණ්ඩායම, එහෙම නැත්නම් ටීම් කියන වගුව. මෙහි කණ්ඩායම් වල නම්, වයස්කාණ්ඩ හා නායකයන් දැක්වේ. ඉතින් මේ වගුවේ දීලා තියෙනවා ටීම් ID, ටීම් නේම්, ඒජ් ගෲප්, කැප්ටන් ID වගේ ශ්‍රේෂ්ඨ කීපයක්. ඊළඟට දීලා තියෙන වගුව තමයි ක්‍රීඩකයා කණ්ඩායම, ප්ලේ ටීම් එක. මෙහි එක් එක් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ඔවුන් එම කණ්ඩායමට බැඳුණු වර්ෂ දැක්වලා තියෙනවා. මේට අදාළව අපෙන් අහලා තියෙන පළවෙනි ප්‍රශ්නය තමයි ඒ යටතේ තියෙන කණ්ඩායම ටීම් වගුවේ ප්‍රාථමික යතුරු කුමක්ද? ටීම් කියන වගුවේ තියෙන ප්‍රාථමික යතුරු කුමක්ද කියලා. ටීම් කියන වගුවට අපිට යොදා ගන්න පුළුවන් ප්‍රාථමික යතුරු තමයි පුතේ ටීම් ID කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රශ්නයේ B කොටසෙන් අපෙන් අහනවා ක්‍රීඩකයා ප්ලේයර් වගුව තුල පැවතිය හැකි ප්‍රාථමික යතුරු ලියා දක්වන්න කියලා. ප්ලේයර් වගුව සඳහා භාවිතා කළ හැකි ප්‍රාථමික යතුරු තමයි ප්ලේයර් ID සහ ස්ටුඩන්ට් ID කියලා කියන්නේ.
අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ තමයි පහත දැක්වෙන වෙනස්කම් සිදු කිරීමට යාවත් කාලයෙන් කළ යුතු වගුව එහෙම නැත්නම් වගු කුමක්ද කියලා. ඉතින් ඒකෙදී ඒ කියන යටතේ අපෙන් අහනවා 2019 දී පියල් අල්විස් ස්ටුඩන්ට් ID එක දීලා තියෙනවා S42.5 කියලා. නමු නවක සිසුවෙක් පාසලට ඇතුළත් වී යෝ 17 ක්‍රිකට් කණ්ඩායමට බැඳීම. ඉතින් මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගු මොනවාද කියලයි අපෙන් අහන්නේ. මේ සඳහා වගු දෙකක් යාවත් කාලීන විය යුතුයි. එකක් තමයි ප්ලේයර් කියන වගුව, අනිත් එක තමයි ප්ලේයර් ටීම් කියන වගුව. එම ප්‍රශ්නෙම D යටතේ අපෙන් අහනවා යෝ 19 වොලිබෝල් කණ්ඩායමේ නායක ලෙස නිමල් ෆර්නාන්ඩෝ පත් කිරීම. ඉතින් මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගුව සහ වගු කීපය මොකක්ද කියලයි මීළඟට අපෙන් අහන්නේ. මේ සඳහා යාවත් කාලීන කළ යුතු වගුව වන්නේ ටීම් කියන වගුව. මීළඟට අපෙන් අහනවා තුන්වෙනි ප්‍රශ්නයේ විදිහට ඉහත දෙක ඒ කොටසේ සඳහන් වෙනස්කම සිදු කිරීමට අදාළ වගුවලට හෝ වගුවට ඇතුළත් කළ යුතු නව රෙකෝඩය වගු නාමය ශ්‍රේෂ්ඨයේ 1 ශ්‍රේෂ්ඨයේ 2 ආකාරයට ලියා දක්වන්න කියලා. උදාහරණයක් අපිට දීලා තියෙනවා PL අල්විස් සඳහා ප්ලේය ID P1120 ලබා දී ඇති බව උපකල්පනය කරන්න කියලා සටහන් කරලා තියෙනවා. අපි බලමු මේ ප්‍රශ්නෙට කොහොමද අපි පිළිතුරු ලියන්නේ කියලා. අපි කලින් කිව්වා 2A කියන කොටසට යාවත් කාලීන කළ යුතු වගු විදිහට ප්ලේය වගුව සහ ප්ලේය ID කියන ප්ලේය ටීම් කියන වගුව. එහෙනම් පුතේ මේ තුන්වෙනි ප්‍රශ්නෙට පළවෙනි කොටස එහෙම නැත්නම් A කියන කොටසට පිළිතුර වෙන්න ඕනේ ප්ලේය කියන වගුවේ P1120 PL අල්විස් S42.5 විදිහට ශ්‍රේෂ්ඨවලට දත්ත අන්තර්ගත විය යුතුයි. ඒ වගේම ප්ලේයර් ටීම් එකේදී මෙන්න මේ විදිහට දත්ත අනුපිළිවෙලින් අන්තර්ගත වෙලා තියෙන්න ඕන. T2 P1120 2019 කියලා දත්ත අතුල් කරලා තියෙන්න ඕන. අපි දැන් බලමු තුන්වෙනි ප්‍රශ්නේ B කොටසේදී අපෙන් අහන්නේ මොනවද කියලා. 2019 වර්ෂයේදී මෙම පාසල වයස 17 U17 ෆුට්බෝල් කණ්ඩායමක් ටීම් ID T7 ආරම්භ කර එහි නායක ලෙස ෂේන් අල්මේදා පත් කරයි. මේ වෙනස්කම සඳහා අදාළ වගුවලට හෝ වගුවට ඇතුළත් කළ යුතු නව රෙකෝඩය වගු නාමය ශ්‍රේෂ්ඨ 1-2 ආකාරයට ලියා දක්වන්න කියලා අපිට කියනවා. ඉතින් මේකෙත් අපිට දීලා තියෙනවා ෂේන් අල්මේදා දැනට 2017 ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා කරමින් සිටී කියලා සටහනක් අපිට දීලා තියෙනවා. අපි දැන් බලමු මේ තුන්වෙනි ප්‍රශ්නේ B කොටසට කොහොමද පිළිතුර ලියවෙන්න ඕන කියලා. ඉතින් පුතේ මේ සඳහා වගු දෙක යාවත් කාලීන විය යුතුයි. මුලින්ම ටීම් කියන වගුව. ඉතින් මේ ටීම් කියන වගුව මෙන්න මේ විදිහට දත්ත අතුල් වෙලා තියෙන්න ඕන. T7 ෆුට්බෝල් U17 P1105 විදිහට. ඒ වගේම ප්ලේයර් ටීම් කියන වගුවේ මෙන්න මේ විදිහට දත්ත ඇතුල් වෙන්න ඕන. T7 P1105 2019 විදිහට දත්ත ඇතුල් වෙලා තියෙනවා නම් ඔහලගේ පිළිතුර නිවැරදි. හතරවෙනි ප්‍රශ්න විදිහට අපෙන් අහනවා U19 ක්‍රිකට් කණ්ඩායමේ නායකයාගේ නම සොයා ගැනීම සඳහා විමසුමක් ලිවීමට සම්බන්ධ කළ යුතු වගු මොනවාද කියලා. ඉතින් මේ සඳහා සම්බන්ධ කළ යුතු වගු තමයි ටීම් කියන වගුව සහ ප්ලේයර් කියන වගුව. ඉතින් පුතේ නිවැරදිව අපි මේ වගු ටික හඳුනාගෙන ප්‍රශ්නවලට පිළිතුරු ලියන්න උත්සාහ කරන්න ඕන. ඉතින් ඒ විදිහට අපිට පහසුවෙන්ම අපේ ප්‍රශ්න පත්‍රයට ලැබෙන ඇක්සස් ප්‍රශ්නයට ඉතා ඉහළ ලකුණක් එහෙම නැත්නම් ලකුණු 15,000 අතර ලැබෙන සම්පූර්ණම ලකුණු ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන් වෙනවා.
එහෙමනම් දැන් අපි ඊළඟට අවධානය යොමු කරමු 2020 පහුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ දත්ත පාදක වලට සම්බන්ධව මොනවද ඇවිල්ලා තියෙන ප්‍රශ්න කියලා. 2020 18 වෙනි ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායන්ගේ වාසි ලෙස සැලකෙන්නේ පහත සඳහන් කවරක්ද? ඒ දත්ත ආචයනය සඳහා කුඩා භෞතික අවකාශයක් අවශ්‍ය වීම. ඔව් අපි දන්නවා දත්ත ආචයනය සඳහා කුඩා භෞතික අවකාශයක් තමයි අවශ්‍ය වෙන්නේ. දී ප්‍රකාශය පිටපත් ලබා ගැනීමේ පහසුව. අපි දන්නවා පරිගණකගත දත්ත සමුදායක් නඩත්තු කිරීමේදී අපිට ඉතාමත් පහසුවෙන් පිටපත් ලබා ගන්න පුළුවන්. සී ප්‍රකාශය තොරතුරු සොයා ගැනීමේදී වඩා කාර්යක්ෂම වීම. ඔව් තොරතුරු ලබා ගැනීමත් අපිට කාර්යක්ෂමව සිද්ධ කරන්න පුළුවන් මෙන්න මේ ඉලෙක්ට්‍රොනික දත්ත සමුදායක් පාවිච්චි කිරීම තුළ. ඒ අනුව පළවෙනි උත්තරේ දීලා තියෙනවා A හා B පමණි. දෙවෙනි උත්තරේ A හා C පමණි. තුන්වෙනි උත්තරේ B හා C පමණි. හතරවෙනි උත්තරේ A B හා C සියල්ලම. එතකොට අපිට 18 වෙනි ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර කියලා පිළිතුර අංක 4 ලබා ගන්න පුළුවන්. ඊළඟට ප්‍රශ්නාංක 19 සිට 21 දක්වා පාදක වී ඇති පහත පෙන්වා ඇති දත්ත සමුදා වගු කතෘවරුන් පොත් සහ කතෘවරුන් විසින් ලියන ලද පොත් පිළිබඳව දත්ත ආචයනය සඳහා යොදා ගනු ලබයි. කතෘ වගුව කියලා වගුවක් ඔයාට දීලා තියෙනවා. ඒකේ author ID, first name, last name කියලා ශේෂ්ත්‍ර තුනක් තියෙනවා. පොත් වගුව කියලා වගුවක් ඔයාට දීලා තියෙනවා. මේ පොත් වගුවේ book ID, name, price කියලා ශේෂ්ත්‍ර තුනක් සඳහන් කරලා තියෙනවා. කතෘ පොත් වගුව කියලා වගුවක් දීලා තියෙනවා. මෙන්න මේ කතෘ පොත් වගුවේ author ID, book ID, royalty share කියලා ශේෂ්ත්‍ර තුනක් දීලා තියෙනවා. 19 වෙනි ප්‍රශ්නෙ වගෙන් අහනවා කතෘ පොත් වගුවේ ප්‍රාථමික යතුරු විය යුත්තේ මින් කවරක්ද කියලා. එතකොට author ID එක කියන්නේ මේ කතෘ වගුවෙන් ආපු ආගන්තුකේ යතුරක්. book ID එක කියලා කියන්නේ පොත් වගුවෙන් ආපු ආගන්තුක යතුරක්. ඉතින් ඒ නිසා අපි දන්නවා මෙතනදී අපිට ප්‍රාථමික යතුරක් ඍජුව ලබා ගන්න බෑ. එහෙමනම් යතුරු දෙකක් එකතු කරලා තමයි අපිට ප්‍රාථමික යතුරක් හදා ගන්න වෙන්නේ. ඒ වගේ අවස්ථාවක අපි ඒකට කියනවා සංයුක්ත යතුරක් කියලා. ඒ අනුව author ID සහ book ID යන දෙකම එකතු කරලා අපිට ප්‍රාථමික යතුරක් හදා ගන්න පුළුවන්. ඒ අනුව පළවෙනි උත්තරේ දීලා තියෙනවා author ID, දෙවෙනි උත්තරේ දීලා තියෙනවා book ID, තුන්වෙනි උත්තරේ දීලා තියෙනවා author ID ධන book ID කියලා. ඒ අනුව තුන්වෙනි උත්තරේ අපිට නිවැරදි උත්තරේ කියලා ලබා ගන්න පුළුවන්. 20 වෙනි ප්‍රශ්නේ පහත වගන්ති සලකා බලන්න. ඒ author ID යනු කතෘ වගුවේ ආගන්තුක යතුරකි. අපි දන්නවා කතෘ වගුව තුල author ID කියලා කියන්නේ ආගන්තුක යතුරක් නෙවෙයි ප්‍රාථමික යතුරක්. ඒ අනුව ඒ ප්‍රකාශය අපිට වැරදි කියලා කියන්න පුළුවන්. B ප්‍රකාශය author ID යනු කතෘ පොත් වගුවේ ආගන්තුක යතුරකි. ඔව් කතෘ පොත් වගුව තුල author ID කියලා කියන්නේ ආගන්තුක යතුරක්. ඒ අනුව B ප්‍රකාශය නිවැරදි කියලා කියන්න පුළුවන්. C ප්‍රකාශය book ID යනු පොත් වගුවේ ප්‍රාථමික යතුරකි. ඔව් book ID කියලා කියන්නේ පොත් වගුවේ ප්‍රාථමික යතුරක් තමයි. ඉහත වගන්ති යතුරින් නිවැරදි කුමක්ද? A හා B පමණි. දෙවෙනි උත්තරේ A හා C පමණි. තුන්වෙනි උත්තරේ B හා C පමණි. හතරවෙනි උත්තරේ A B හා C සියල්ලම. අපිට තුන්වෙනි උත්තරේ නිවැරදි උත්තරේ කියලා ගන්න පුළුවන් B හා C පමණි. 21 වෙනි ප්‍රශ්නය Mathematics with Fun යන මාතෘකාව සහිත පොත ලියා ඇති කතෘ කවුරුන්ද? අපිට Mathematics with Fun කියන පොතට අදාළ book ID එක පොත් වගුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ අනුව book ID එක B.1. එතකොට කතෘ පොත් වගුවට ගිහිල්ලා අපිට බලන්න පුළුවන් බුක් අයිඩි එක B.1 දරන පොත ලියලා තියෙන කතෘගේ ඕතර් අයිඩි එක මොකද්ද කියලා. ඒ අනුව කතෘ පොත්පගුවෙන් මට හොයාගන්න පුළුවන් B.1 කියන පොතට අදාළ ඕතර් අයිඩි එක 1005 කියලා. ඒ අනුව මම කතෘ වගුවට ගිහිල්ලා 1005ට අදාළව ලියලා තියෙන කතෘගේ ෆස්ට් නේම් එකයි ලාස්ට් නේම් එකයි ලබා ගන්න පුළුවන්. ඒ අනුව 1005 කියන ඕතර් අයිඩි එක තියෙන පොත ලියලා තියෙන කතෘ ලලිත් විජේනායක කියන කතෘ. ඒ අනුව අපිට නිවැරදි උත්තරේ උත්තර අංක 4 කියලා ගන්න පුළුවන් ලලිත් විජේනායක කියන පිළිතුර. එහෙනම් පුතේ අද දවසේ අපි මේ කතා කරේ ඇක්සස් කියන පාඩමට අදාළව ඔයාට විභාගයට ඇවිල්ලා තියෙන අවුරුදු 3ක ප්‍රශ්න කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියන එක සම්බන්ධව. ඉතින් අද දවසේ ඔයාලා රජරට ගුරුගෙදර ගුවන්විදුලි වැඩසටහනේ ICT විෂයත් එක්ක එකතු වෙලා ඔයාලගේ තොරතුරු හා සංවේදන තාක්ෂණය දැනුම වැඩි දියුණු කරගන්නදී කියලා හිතනවා. ඉතින් මෙන්න මේ ඇක්සස් පාඩම හරි සරලව දැන් ඔයාට විභාගයට මූණ දෙන්න පුළුවන් වෙයි. එහෙනම් පුතේ අදට අක්ෂරා මිස් සහ මම ඔයාලගෙන් සමු ගන්නවා අපේ අවසාන වැඩසටහන ලබන සතියේ බදාදා රාත්‍රී 8:00 ගුවන්ගත වෙනවා. එහෙමනම් නැවත ලබන සතියේ හමුවීමේ බලාපොරොත්තුෙන් අදට අපි සමුගෙන යනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.
හොඳයි දුවේ පුතේ, අදත් පාඩම ඔබට කියලා දුන්නේ පුසියංකුලම් මහවිද්‍යාලයේ රුවන් විජේරත්න ගුරුතුමා සමග පණ්ඩුල මහවිද්‍යාලයේ අප්සරා ජයලත් ගුරුතුමිය. අපි මේ දෙපළටම බොහොම ස්තුතිවන්ත වෙමු. අපි යලිත් දවසක රජරට ගුවනින් IT පාඩමක් සමග හමු වෙමු. එහෙනම් දූල පුතාලා හැමෝටම ආයුබෝවන් වාසනාවන්ත අනාගතයක්.